දෙනුවර ශ්‍රී දීරණන්ද මහාවිද්‍යාලයේ සිංහල ආචාර්යනි තම්මිකා විජේසිරි මහත්මිය සමග දෙනුවර ශ්‍රී දීරණන්ද මහාවිද්‍යාලයේ සිංහල ආචාර්යනි ජී.කේ. අනුපමා අබේසිංහ මහත්මිය ආයුබෝවන් ඔබ දෙදෙනාටම.
ආයුබෝවන්.
ආයුබෝවන්. මේ අපි අදත් සම්බන්ධ වෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලාවේ තවත් එක් දවසකට. අදත් අපි ආවේ ඔබේ මේ සන්ධ්‍යා යාමය අර්ථවත් ඒ වගේම ඔබට වටිනාකමක් ලබා දෙන සන්ධ්‍යාවක් බවට පත් කරන්නට. ඉතින් දුවේ පුතේ අද අපි තෝරගත්තේ ඔබේ 11 වෙනි පාඩම මග විසිතුරු පාඩම. අපි බලමු දුවේ පුතේ මග විසිතුරු පාඩමට අදාළ වෙන්නේ කුමන ග්‍රන්ථයක්ද කියලා. ඒ තමා රාහුල හිමියන් විසින් රචනා කරන ලද සැල්ලිහිණි සංදේශය. සංදේශය ගැන කතා කරනකොට අපි පහුගිය දවසක ඔබ හංස සංදේශය කියන පාඩමට අදාළව මේ ගැන කතා කළා. ඒත් අපි අදත් සංදේශය කියන්නේ කුමක්ද කියන එක ගැන පොඩි හැඳින්වීමකින් ආරම්භය සඳහන් කරගනිමු. සාමාන්‍යයෙන් සංදේශයක් කියලා කියන්නේ දරුවනේ පණිවිඩයක්. හැබැයි මේ පණිවිඩය අපි එදිනෙදා සාමාන්‍යයෙන් කතා බහට යොදා ගන්නා පණිවිඩයක් එහෙම නෙවෙයි. බොහොම సౌందర్యාත්මක පණිවිඩයක්. මෙන්න දුවේ පුතේ මේ సౌందర్యාත්මක පණිවිඩය කවි වලින් ඉදිරිපත් කරපු අවස්ථාවක් ලෙසට අපිට මේ සංදේශ කාව්‍ය සාහිත්‍ය හඳුන්වන්න පුළුවන්. කිසියම් කෙනෙකු විසින් ගොතන ලද ඉතාම රසවත් කාව්‍යාත්මක පණිවිඩය තමා අපි මේ සංදේශ සාහිත්‍ය කියලා හඳුන්වන්නේ. එතකොට අපිට යොමු වෙන්න වෙනවා කවදා කොහොමද මේ සංදේශ සාහිත්‍ය ආරම්භ වෙන්නේ කියලා. අපේ දරුවෝ දන්නවා ලෝක සාහිත්‍යයට මුලින්ම මේ සංදේශය කියන වචනය එකතු වෙන්නේ මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය කියන ඒ මහා ග්‍රන්ථය හරහා. ඉතින් මේ කාලිදාසගේ මේ මේඝදූතයට පදනම් වෙන්නේ නම් බොහොම ශෝකාත්මක කතන්දරයක්. අපේ දරුවෝ දන්නවා වුණත් අපි කෙටි සටහනක් ගනිමු ඒ කතාව සම්බන්ධයෙන්. සංස්කෘත සාහිත්‍යයේ තියෙනවනේ දුවේ පුතේ බොහොම රසවත් කතන්දර. මේකත් අර දුක හිතෙන කතන්දරයක් වුණත් ඒ දුක ඇතුළේ තියෙන රසයක්. මොකද්ද මේ කතාව? කුවේර කියලා ඉන්නවා යක්ෂ රජ කෙනෙක්. දැන් මේ කුවේර කියන වචනයට අදාළ ව්‍යාකරණ කොටසකුත් අපි මතක් කරගනිමුකෝ. අපි දරුවෝ දන්නවා කූ කියන උපසර්ගය යොදාගන්නේ පසුපදයේ අදහස දූෂණය කිරීම සඳහා. කුදිටු, කුපෝෂණය, කුකවි, කුමන්ත්‍රණය මේ වගේ වචනවල තියෙන්නේ පසුපදයේ අදහස විනාශ කර දැමීමක්. එහෙමනම් කුවේර කියන වචනේ කොහොමද අර්ථවත් වෙන්නේ? වෙර කියන්නේ ශරීරයට. කූකින් උපසර්ගය දාපම කැත ශරීරයක් සහිත මේ යක්ෂයා තමා කුවේර බවට පත් වෙන්නේ. එතකොට මේ කැත ශරීරයක් කොහොමද මෙයාට පිහිටලා තිබුණේ? කකුල් 3යි, කටේ දත් 8යි, ඇහැ තියෙන තැන තියෙන්නේ කහපාට පුල්ලි 2ක්. එතකොට මේ කුවේර කියන යක්ෂ සේනපතියාට තිබුණා බොහෝම ලස්සන නගරයක් ආලක මන්දාව. මේ ආලක මන්දාවේ තිබුණා මානස විල කියලා හැම වර්ගයකම ජලජ පුෂ්ප පිපෙන විලක්. එතකොට මේක බලා ගන්න දීලා තිබුණේ යක්ෂ කොල්ලෙකුට, යක් කොල්ලෙකුට, යක්ෂ තරුණයෙකුට. අලුත විවාහ වුණු මේ යක්ෂ තරුණයා යනවා සමන්ගේ බිරිඳ බලන්න එක් දවසක්. මේ මුර කිරීම අමතක කළා. මේ අතපසු වීම නිසා පසුදින ආපහු වෙන යක්ෂ රජතුමා දකින්නවා තමන්ගේ විලේ තියෙන සීළු මල් ටික කාලා දාලා. එතකොට දඬුවමක් ලබා දෙනවා කාටද? මේ යක්ෂ තරුණයාට. දඬුවම තමා සිරගත කිරීම වසරකට. මේ සිරගත කරාට පස්සේ මේ තරුණයාට දකින්න හම්බ වෙන්නේ අහසේ යන සුදු පාට වලාකුළු ටික විතරයි. එතකොට මේ තරුණයා අර යන වලාකුළු වලට කියනවා තමන්ගේ බිරිඳට පණිවිඩයක් දෙන්න. එතකොට මේ පණිවිඩය මොකද්ද? මේ පණිවිඩය රසාත්මක කාව්‍ය සංග්‍රහයක් විදිහට තමයි යන්නේ. අන්න ඒක තමයි එහෙනම් අපේ ප්‍රථම ලෝක සාහිත්‍යයේ ප්‍රථම සංදේශයේ බවට පත් වෙන්නේ. ඒතර මහා කවි කාලිදාස ගැන තියෙනවා මේ පුඩි ජන ප්‍රවාදයකුත් දරුවනේ. මං හිතන්නේ නේද අපේ අනුපමා මැඩම්,
ඔව්,
පොඩි ජනප්‍රවාදයක් තියෙනවා. මං හිතන්නේ ඒක මම කිව්වොත් අපේ දරුවන්ගේ වැඩිදුර රසවත් වීම සඳහා කමක් නැහැ කියලා.
ඔව්, සාහිත්‍ය දැනුම වර්ධනයට
අනිවාර්යයෙන්ම. එතකොට මේ කාලිදාස කියන කවියාගේ මිය යාම සිදුවන්නේ ලංකාවේ කියලා කියන ජනප්‍රවාදය තමයි. මේ කාලිදාස කියන සංස්කෘත කවියා සම්බන්ධතා පවත්වලා තියෙනවා මේ සමකාලීන ලංකාවේ හිටපු කවියෙකු සමග, ඒ රජ කෙනෙක් කුමාරදාස කියන රජතුමා. මේ කුමාරදාස කියන රජතුමා සහ කාලිදාස අතරේ තිබුණ ලියුම් හුවමාරුවක් විතරයි. ඒත් එක දවසක් කාලිදාස එනවා ලංකාවට තමන්ගේ මිතුරාව දකින්න. හැබැයි දින රෑබෝ වෙන නිසා නතර වෙනවා, ලැබුම් ගන්නවා එක්තරා ස්ථානයක. එම ස්ථානය අභිසාරිකාවකගේ නිවසක්. ඒ අභිසාරිකාවගේ නිවසේ බිත්තියක ලියලා තියෙනවා කවි පේලි දෙකක්. අපි කාලිදාස කවියා අඳුන ගන්නවා මේ මගේ මිතුරාගේ අත්තකුරු බව. ඔහු මොකද කරන්නේ? ඉතිරි කවි පේලි දෙක සම්පූර්ණ කරනවාලු. මෙහිම රජතුමා මේ කවි පේලි දෙක ලියලා ගිහින් තියෙන්නේ මේක සම්පූර්ණ කරන කෙනෙකුට මසුරන් දහසක් දෙනවා කියන පොරොන්දුව පිට. අර අබිසරුලිය මොකද කරන්නේ? කාලිදාස ඝාතනය කරනවලු. ඝාතනය කරලා සංගවල වල දානවා. පසු දිනක පැමිණෙන කුමාරදාස රජතුමා ඒ කවියා දකින්න අර තමන්ගේ ඉතුරු කවි පේලි දෙක සම්පූර්ණ කරලා තියෙනවා. අත්තකුරු අඳුරගන්නවා තමාගේ මිතුරාගේ බව. එතකොට අහනවා, කවුද මේක සම්පූර්ණ කළේ? මමයි රජතුමනි කියනවා. ඒක විශ්වාස නොකරන කුමාරදාස බය කරලා එගෙන් අහනවා, කියන්න මේ මගේ මිතුරාගේ අත්තකුරු. ඇයි කියනවා, මම නොදැනයි මේක කළේ, මට සමාවන්න මසුරන් දහසට ලෝභ වෙලා කියලා. සංගූපතැනින් අර මලසිරුර ගොඩ ගන්න රජතුමා ආදාන කටයුතු තාම උත්සවකාරයෙන් කරනවා. හැබැයි ඌට දරා ගන්න බැරි වෙනවා තමන්ගේ මිතුරාගේ මේ මිය යාම. ඔහුත් ඒ චිතකයට පැන්නාය කියලා තමා ජනප්‍රවාදවල එන්නේ දරුවනේ. ඔබ චුට්ටක් ඒ ගැන තොයලා බලන්න. බොහොම වේදනාකාරී අත්දැකීමක් නේද අනුපමා මැඩම්?
ඔව්, මුදල් නිසා එදත් අද වගේම තමයි.
ඔව්. ඉතින් දුවේ පුතේ, දැන් ලෝක සාහිත්‍යයේ සංදේශ මෙහිම ආරම්භ වෙද්දී ලංකාවේ සංදේශ සාහිත්‍ය ආරම්භ වෙන්නේ කියලා සැලකෙන්නේ ගම්පල යුගයේ කවීශ්වර කියලා පඬිවරයෙකු විසින් රචනා කරන ලද මයුර සංදේශය. මේ ගැනත් පොඩි විවාදයක් තිබුණා. මුලින්ම රචනා වුණේ මයුරේ නෙමෙයි, තිසරයයි කියලා. නමුත් වැඩි දෙනාගේ අවධානයට යොමු වෙන්නේ මුල්ම සංදේ සිංහල සංදේශය කියලා මයුර සංදේශය. ඉන් අනතුරුව දැන් ගම්පල යුගයේදී රචනා වෙන මයුරේ සහ තිසරයෙන් පස්සේ කෝටි යුගයේදී සංදේශ පහක් රචනා වෙනවා. එහෙම නේද අනුපමා මැඩම්?
ඔව්.
ඒ සංදේශ පහ අපේ රාහුල හාමුදුරුවන්ව, සැල්ලීන සංදේශ රචනා කරන රාහුල හාමුදුරුවන්ව තවත් සංදේශයක් රචනා කරනවා. ඒ තමයි පරිවි
සංදේශය.
පරිවි සංදේශය. අනතුරුව කෝකිල සංදේශය, සැල්ලින් සංදේශය, ගිරා සංදේශය, සැල් හංස සංදේශය මේ යුගයේදී සැල්ලිහිණට අමතරව රචනා කෙරෙනවා.
පංචමහා සංදේශයන්.
පංචමහා සංදේශයන්.
ඔව්.
දැන් අපි මේ විචාරකයන්ට අනුව සම්භාව්‍ය සංදේශ 8ක් තියෙන බව තමා කියවෙන්නේ. එතකොට කෝටි යුගයේදී පහක් රචනා වෙනවා. 6වෙනි සංදේශය පසුව රචනා වෙනවා සීතාවක යුගයේදී සැවුල් සංදේශය අලගියවන්න මුකේටුතුමා විසින්. එතකොට ඒ කෙන්දරුණේ ඉන් අනතුරුව රචනා වුණේ නැහැ කියන එක දෙකින් සැලකෙන්නේ නැහැ. ඊට අනතුරුවත් සංදේශ රචනා වෙලා තියෙනවා. කැටකිරිලි සංදේශය, නීල කුබෝ සංදේශය උදාහරණ විදිහට ගන්න පුළුවන්. හැබැයි එහෙනම් මොකද අර සම්භාව්‍ය සංදේශ ගණයට ඒක වැටෙන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි දරුවනේ ඒ පසුකාලීනව රචනා කරන සෑම සංදේශයක්ම වගේ අනුකරණාත්මක සංදේශ වීම. ඒකේ සමහර උදාහරණ අරගෙන බලපුවම අපිට පේනවා අනික් සංදේශවල අනුකරණ බවට පත් වී ඇති ආකාරය. දැන් අපි මුලින් කතා කරපු මයුර සංදේශය ප්‍රථම සංදේශය කියලා සැලකුණත් අපිට පොඩි විචිකිච්ඡාවක්, කුකුසක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා නේද අනුපමා මැඩම්? ඊට කලින් සංදේශ තිබුණු බවට.
ඔව්.
ඔව්. එක උදාහරණයක් තමයි මේ සිද්ධාත් සංගරා පැරණි සන්නේ සඳහන් වෙනවා පාට දෙකක්. ගීමයුර සංදේශයක් ඊට පෙර තිබුණු බවට. කලවන් බිඟු මහත්වත, හිරු හත්වත කියන පාටයත්, මොනරිඳු එකල්ලි පුල් සලඟ නවාගනී කියන පාටයත් ඒ පාට දෙක විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඊට අමතරව සීගිරි කුරුටු ගීවල තිබුණු පාටයකුත් ගීයකුත් අපට මෙහිදී අමතක කරන්න බෑ. ඒ තමා සිරිනාග නමැත්තකු විසින් රචනා කරන ලදැයි සැලකෙන ඔහුගේ නම සීගිරි කුරුටු ගීවල සඳහන් වෙනවා. ඒ ගීය තමා වන්දිම හිමිවලා තොගුසින් ඇය නිවස්නෙට පිරිබුන් පගා මලයුන දිවට හදහව කිය කියයි කියන සීගිරි ගිය. ඉති යනු දරුවනේ අපේ සන්දේශ සාහිත්‍ය ඉතිහාසය ගොඩක් ඈතර යන බව තමයි ඒකෙන් කියවෙන්නේ. මීළඟට අපි බලමු සිංහල සන්දේශයට කොහොමද මේ ආකෘතිය ආවේ කියලා. සිංහල සන්දේශයට මේ ආකෘතිය ආවෙත් දරුවනේ සංස්කෘත සන්දේශ වලින්. ඒ වුණත් අපි සන්දේශය හදා ගන්නකොට ඒකේ වෙනසක් කරලා තියෙනවා බොහෝම සාධාරණ විදියට. මුලින්ම සිදු කරලා තියෙන්නේ දූත ආශිර්වාදය. දැන් අපි සැල්ලින සන්දේශයේම ආරම්භක කවියේ කියවෙනවා, සැරද සුලකල කුරු මියුරු තෙපලෙන් රඳනා රජකුල රහස මැතිනිය සියනිහි සැලලිහිනි.
යහගී විරිතෙන් ලියවුණු එකම කවිය
සන්දේශ අපේ සැල්ලින සන්දේශයේදී අපට හමු වුණ. ඊළඟට තියෙනවා දූතයාට ප්‍රශංසා කරනවා, ඔහු වර්ණනා කරනවා.
දැන් දූත වර්ණනාවක්
තියෙනවා.
සැලලිහිනි ඔක මැඩම් දසපද සැහැල්ලින් නේද?
දසපද හැල්ලකින් තමයි කියන්නේ. බොහෝම අලංකාර පද 10කින් සැලලිහිනියා වර්ණනා කරලා තියෙනවා. පුල්මල් කෙසරු මිනි රන්වනි තෙල සර්ණ යුග සපුමල් කැලයු තුඩ මද රතිනි මනහර මලින් කල රූ එව් එබැවින් නුබින් එනවර නිලූද ලද සිදඹෝ දිගු වරල නිලු නිලූද වට බිඟු පෙළ අද තඹර නිලු වන දෙව්ලියෝ නොකොලද සවන අබරණ එන මගනු දුකක් නොවීද සබඳිනි කලන සනහස බැඳුණු තැන නොහරින කර දියුණ වෙන සැප කුමට තොප දකිනා එම පමණ. මේ තමා දූතයා ප්‍රශංසාවට ලක් කරන කවිය. ඊළඟට තියෙනවා අරමුණ හේව දූත කාර්ය පැහැදිලි කරන අවස්ථාව. අනතුරුව වර්ණනා තියෙනවා. මේ වර්ණනා අතර නායක වර්ණනා, මාර්ග වර්ණනා ආදී තියෙනවා.
දැන් ආගමික වර්ණනා,
ස්ථාන වර්ණනා අපිට හමු වෙනවා. එතකොට යා යුතු ස්ථානයේ තමා ඊළඟට වර්ණනා කරන්නේ. ඊළඟට සන්දේශ ග්‍රාහකයා, සන්දේශ ලබා ගන්න පුද්ගලයා වර්ණනාවට ලක් කරනවා. හස්න පවසනවා. අවසාන වශයෙන් සුභ පැතීම සිදු කරනවා. ඒතර ඔය තමයි අපේ සිංහල සන්දේශයේ තියෙන ආකෘතිය. ඉතින් දරුවනේ ආරම්භය. ඉතින් අනුපමා මැඩම් අපි අවස්ථාවක් ලබා දෙමු අපේ දරුවන්ට අපිට සැල්ලිනිය හඳුනා
මග විසිතුරු ගැන චුට්ටක් කතා කරන්න. හොඳයි දමි මැඩම්. ගම්පල සාහිත්‍ය යුගයෙන් පස්සේ බිහි වෙච්ච සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය විදිහට අපි සලකන්නේ කෝට්ටේ යුගය. ඒකට හේතුව තමයි එකල රජකල 6 වෙනි එහෙමත් නැත්නම් 7 වෙනි පැරකුම් රජතුමා ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන්, ඒත් එක්කම දේශපාලනික වශයෙන් රට හොඳ ස්ථාවරත්වයකට ගොඩනගලා තිබුණා. එතුමා සාහිත්‍ය පිළිබඳව බොහෝම ලැදීමක්, ලැද්මක් සහ අනුග්‍රහයක් දක්වපු රජ කෙනෙක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ අග්‍රගණ්‍ය සාහිත්‍ය අනුග්‍රහය මත එකල හිටපු ග්‍රාමවාසී, වනවාසී කියන නිකාය භික්ෂූන් අතර සාහිත්‍ය ග්‍රන්ථ නිර්මාණය කිරීමේ තිබුණ දමි මැඩම් තරඟයක්. ඒ තරඟේ මත තමයි මෙන්න මේ කාව්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගයේ විදිහට අපිට කෝට්ටේ යුගය නම් කරන්න පුළුවන් වුණේ. ඒ වගේම ගුරුකුලයන් විදිහට අධ්‍යාපනය ලැබුවා මෙන්න මේ කුරුණෑගල පද්මාවතී පිරිවෙන, තොටගමුවේ විජේබා පිරිවෙන, වීදාගම සිරිගණානන්ද පිරිවෙන, පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන, මෙන්න මේ පිරිවෙන් ආශ්‍රිතව තිබුණා ගුරුකුලයන්. ඒ ගුරුකුලයන් අතර තිබිච්ච අධ්‍යාපනයේ ස්ථාවර වීම හින්දා දෙස් විදේශ ශිෂ්‍යෝ ඇවිල්ලා මේ ස්ථානවල නතර වෙලා අධ්‍යාපනය ලැබුවා කියලා පොතපතේ සඳහන් වෙනවා. මේ වගේම අපේ මේ පරාක්‍රමබාහු රජතුමා අපේ බෞද්ධාගමට, සිංහල සංස්කෘතියට, ඒ වගේම සිංහල භාෂාවට බොහෝම ලැදියාවක් දක්වපු, බොහොම අගය කරපු රජ කෙනෙක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා උගත්තු තමන්ගේ නිර්මාණ දායක කරන්න බොහෝම කැපවීමකින් කටයුතු කළා මේ යුගයේදී. ඒ වගේම මම දැන් දම්මි මැඩම් අපිට කිව්වා අපි ගිය සඳුදත් මං හිතන්නේ කතා කර බදාදා මම කතා කරා මේ සම්බන්ධයෙන් මම කෙටි පොඩ්ඩක් මතක් කරන්නම් අපේ මේ යුගයේ බිහි වෙච්ච සාහිත්‍ය නිර්මාණ පිළිබඳව. එතකොට මේ යුගයේ වැඩියෙන්ම අපි නහඳුන්වන්නේ කාව්‍ය සාහිත්‍ය ගැනනේ. පොත් දෙකක් ලියවිලා තියෙනවා, සිරි පෙරකුම්බා සිරිත, ගුත්තිල කාව්‍ය, බුදුගුණ අලංකාරය, එලු සිලෝ ශතකය, රුවන් මල, නාමාවලිය, වයන්තිමාලය, පංචිකා ප්‍රදීපය, කව් ලකුණු මිනි මල, සද්ධර්ම රත්නාකරය වගේ පොත්.
ඔව් අනුපම මැඩම්, වැඩිපුරම මං හිතන්නේ ඔය රචනා අතරේ තියෙන්නේ අපේ රාහුල හාමුදුරන්ගේ
රචනාවන්. ඔව් එතකොට මැඩම් හඳුන්වව පංච මහා සංදේශ ගැන මම ඒ නිසා නැවත කතා කරන්නේ නෑ. මේ සංදේශ අතරින් පරවිය සහ සැලලිහිණිය දෙකම රචනා කරේ ලෝකයේ උගතුන්ට තමා සිළුමිණක් කියලා ගර්වයෙන් තමන්ම හඳුන්වාගත්තු අන්වර්ථ නාමය එතුමාගේ අපි හඳුන්වන්නේ ෂඩ්භාෂා පරමේශ්වර කියලා. අන්න ඒ නාමයෙන් හැඳින්වෙන තොටගමුවේ විජේබා පරිවෙනාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ශ්‍රී රාහුල හිමියන්, එතුමා තමයි මේ ග්‍රන්ථ දෙකම රචනා කළේ. එතුමා දැනගෙන හිටපු ෂඩ් භාෂාවන් සංස්කෘත, ප්‍රාකෘත, මාගදී, අපබ්‍රංශ, පෛශාචී සහ ශෞරසේනී කියන භාෂා.
ඕ අපේ දරුවෝ මේ අපබ්‍රංශ කියන වචනේ මීට
කලින් නම්
හලත්තේ
ඕ තේරෙන්නේ නැති දේම
තේරෙන්නේ. හැබැයි ඒ නොතේරෙන භාෂාවකුත් රාහුල
හාමුදුරු දැනගෙන හිටියා පරතරටම
නේද?
පරමේශ්වර කියන්නේ ඒ නිසානේ. ඕ මැඩම්, මේ සැලලිහිණී අරමුණු උනේ, මේ සංදේශ ලිවීමේ අරමුණු උනේ දම්මි මැඩම් පෙරකුම්බා රජුට හිටියේ නෑ පුතෙක්, එතුමාට හිටියේ දුවල දෙන්නෙක් නේද? එතකොට එතුමාගේ කණිටු දියණිය ලෝකනාථා, එහෙමත් නැත්නම් උලකුඩිය දේවියට,
පළවෙනි දුව චන්ද්‍රාවති දේවිය,
ඔව් උලකුඩිය දේවියට පුත්‍රවණක් ලබා දෙන්න කියලා කැලණි විභීෂණ දෙවියන්ට කරන ආයාචනයක්. එතකොට ඔබතුමී කිව්වා මේකේ දූත ආශිර්වාදයේ පටන් ගන්න යහ ගීවිදිතෙන් කියලා. දූතයාට ප්‍රශංසා කරන්නේ, දූතයා පිළිබඳ වර්ණනා කරන්නේ දසපද සැහැල්ලෙන්. ඔන්න ඔය දෙක ඇරුණම මැඩම් මේකේ තියෙන ඉතිරි කවි 108ම, කවි 106ම, 108යි දෙකක් ගියහම 106යි ලියවිලා තියෙන්නේ අපේ මැඩම්
සම්ද්‍රගෝෂ
විරිතින්. මම ඔබතුමීට කැමැති ආරාධනා කරන්න මේ කාව්‍ය සැල්ලිහිණි කාව්‍යයේ තියෙන අපිට නියමිත පාඩමේ තියෙන කවි කීපයක් නෙවෙයි, සියලු සමස්ත කවි ඇසුරෙන් කාව්‍ය අලංකාර අපේ රාහුල හාමුදුරුවෝ කොයිතරම් නිපුණත්වයක් දක්වලා තියෙනවද, මේ සැලලිහිණියා විභීෂණ දෙවියන්ට මේ හස්න අරගෙන කැලණියට යන ගමන් මාර්ගයේ කෝට්ටේ ඉඳන් කොයිතරම් අපූර්වට එතුමා පරිසර වර්ණනාවත් එක්ක කාව්‍ය අලංකාර ගොනු කරගෙන තියෙනවද කියලා අපේ දරුවන්ට පොඩ්ඩක් මතක් කරන්න.
වලඳින අදහසින් මෙන් සුර ගංග අංගන නල බල සසල දල රල පිල නුඹ නැගින වෙලලස ගැවසි මුතු සක් පබලු බබලන බල මහ මුහුද එම සඳ උතු රින් පෙනෙන.
බොහොම අලංකාරයි, බොහොම අලංකාරයි.
අපි දරුවන්ට පුංචි ආරාධනාවක් කරන්න මම කැමතියි. අපි දරුවෝ කටපාඩම් කරනවා කවි. මම දන්නවා අපේ ආදරණීය දරුවෝ සංදේශයේ හැම කවියක්ම වගේ කටපාඩම් කරනවා. ඒ අතරේ මම මේ ගායනා කරපු කවිය ඔබට ප්‍රශ්න කීපයක් සඳහාම අදාළ කරගන්න පුළුවන්.
ඔව්.
අපිට මේ මගමැනුමේ කියලා කියන්නේම දැන් මේ ස්වභාව සෞන්දර්ය වර්ණනා සඳහා කවියා භාවිත කරන විවිධ කාව්‍ය උපක්‍රම තමයි සාකච්ඡා කරන්න කියන්නේ. එතකොට මේ මාර්ග වර්ණාවේදී හමුවන ඉතා විචිත්‍රවත් අවස්ථාවන් තමයි අපිට නියමිත කොටසේ වර්ණනාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි දන්නවා දරුවනි, මේ කාව්‍ය අලංකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමා අර්ථාලංකාර, අනිත් එක තමා
ශබ්දාලංකාර.
ශබ්දාලංකාර. ඒතර මේ අර්ථාලංකාර හැම එකක්ම වගේ උත්ප්‍රාසය කියන එක හැර අනික් සියලුම අර්ථාලංකාර අපිට මේ කවියේදී හම්බ වෙනවා. අපි ඉස්සෙල්ලා මේ කවියේ අර්ථ නිරූපණයට ගිහින් බලමු. වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන. වැළඳ ගන්නා අදහසින් මෙන් වැළඳ ගැනීමේ කැමැත්තෙන් වගේ ආකාශ ගංගාව නැමැති කාන්තාව සුර ගඟ අඟන අහස් ගඟ නැමැති කාන්තාව. නල බල සසල දල රල පෙළ නුබ නැගෙන. නල දන්ත ජලයන්ෙන් නල කියන්නේ සුළඟ. මුද ජලයන දැම්මොත් බටය. නල ජලය. එතකොට මේ නල සුළඟ. සුළඟී බලයෙන් සසල වූ නල බල සසල දල රල පෙළ නුබ නැගෙන. දල රල පෙළ කියන්නේ ප්‍රචණ්ඩ රල පන්තියේ අහස දක්වා නැගෙන. විලලස ගැවසි මුතු සක් පබළු බබලන. විරල අසල මුතු සක් පබළු වලින් බබලන්නා වූ බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. බලන්න මහ සාගරයේ දිහා එම සඳ එකල්හි. මෙතන දරුවනේ සඳ කියලා කියන්නේ කාලයට. අපි දරු දන්නවා සඳ කියන්නේ බහුවර්ථ පදයක්. සඳ කියනවා දැන් මෙතෙන්දි කාලයට. අපි දන්නවා සඳ කියනවා කාන්තාවට. සිරි සඳ ශ්‍රියාකාන්තාව. ඊළඟට අපිට හම්බු
උතුම් කියන අර්ථයක් තියෙනවා නේද?
උතුම් සක්කි සඳ කිව්වොත් උතුම් යාළුවා කියන අදහස. ඊළඟට අපි හැමෝම දන්න චන්ද්‍රයා කියන අදහස. එතකොට මෙතන තියෙන්නේ කාලයට. එම සඳ උතුරින් පෙනෙන මහා සාගරයේ දෙස බලන්න. දැන් උන් අපි අර්ථ නිරූපණය කරා. බලමු මේ අර්ථ නිරූපණ අතරේ තියෙන අර්ථ අලංකාර මොනවද කියලා. අපි දරුව දන්නවා උපමා එක අර්ථ අලංකාරයක්. උපමාවක් කියන්නේ මොකක්ද? කිසියම් වස්තුවක් තවත් වස්තුවකට සමාන කොට දැක්වීම. එසේ සමාන කොට දක්වන කොට පිටින් ගන්න වස්තුවට අපි කියනවා උපමාව කියලා, නිශ්චිත වස්තුවට අපි කියනවා උපමේය කියලා. ඔව්. එතකොට මෙතන තියෙනවා උපමාවක්. වැළඳ ගන්නා අදහසින් මෙන්. එතකොට දරුවනේ ඔන්න අපිට ඒක අර්ථ අලංකාරයක් හමුණා. සුර ගඟ අඟන අන් හම්බුණ අපිට රූපකයක්. උපමා ඔව්.
සුරගඟ නැමැති අංගනාව.
අංගනාව. එතකොට උපමාව සහ උපමේය දෙකම එකක් වෙන්නේ රූපකයේදී.
ඔව්. එතන මැඩම් අර නිපාත පදේ සංගවලා තියෙන නිසානේ අපි රූපකයක් කියන්නේ.
අන්න හරි. එතකොට මොනවද අපි මේ උපමා වාචි නිපාත වෙන දාන? මෙන්, සේ, වැනි, වගේ, බඳු, අලු, එව්, විලස.
ඔව්.
පැරණි සිංහලේ හම්බ වෙන අපිට එව් කියන
වචන.
එතකොට මෙතන ඔන්න අපිට හම්බුණා උපමාවක් සහ රූපකයක් කියන දෙකක්. ඊළඟට තියෙනවා දරුවනේ මෙතන දැන් දෙවෙනි අවස්ථාවේ වළඳින අදහසින් මෙන් සුර ගංගාංගන නලබල සසල දල රල පිළ නුබ නැගෙන. දැන් මෙතන තියෙනවා උත්ප්‍රේක්ෂාව කියන කාව්‍ය අලංකාරය. මොකද උත්ප්‍රේක්ෂාව කියන්නේ? ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවික සිදුවීමක් විශේෂත්වයක් කොට දකිනවා නම් කිසියම් පුද්ගලෙක් තමන්ගේ පරිකල්පනයේ සම්බන්ධ කරගෙන අපි ඒකට කියනවා උත්ප්‍රේක්ෂාව කියලා. දැන් අපි හිතන්නකෝ අපි ඔය මූද ළඟින් යනකොට අනන්තවත් දකිනවා මුහුදි රැලි උඩට යනවා. අපිට හිතනවාද දරුවනේ මුහුද ස්වාමි පුරුෂයා, අහස තමයි කාන්තාව, වැළඳ ගන්න මේ අත් දෙක දික් කරනවා දිය රැලි නැමැති. අපිට හිතනවාද ප්‍රතිභාපූර්ණ කවීත්වයේ අපේ රාහුල් හාමුදුරන්ගේ අන්න පරිකල්පණයට හසු කරලා කිව්වා එතන අපට හම් වෙනවා එහෙනම් උත්ප්‍රේක්ෂා ලංකාරය විශේෂත්වයෙන් දැකීම. ඊළඟට තියෙනවා මෙතන දරුවනේ මේ ව්‍යංගය. මොකද්ද ව්‍යංගය කියන්නේ අපේ මැඩම්?
සංගවන
සංගවා කීම.
දැන්
මෙතන සංගවල කියලා තියෙන්නේ මොනවද?
ප්‍රේමය නේද මැඩම්?
ඔව්. ප්‍රේමිනිය හැඟීම. නල බල සසල දල රල පෙළ. කවියා කොතනකදීවත් කිව්වේ නෑ උපමාවකින්වත් රූපකකින්වත් නල බල සසල කියන එකේ අර්ථය. සුළඟී බලෙන් චංචල වූ ප්‍රචණ්ඩ රල පෙළ තමයි අහසට මේ නගින්නේ. මොකද්ද මේ සුළඟී බලය? ප්‍රේමණීය හැඟීම නැමැති ඒ ප්‍රචණ්ඩ හැඟීම තමයි මේ අධික දික් කරන තරමට ඇදෙන්නේ.
ඔව්. අපේ රාහුල හාමුදුරුවෝ හොඳට සංයමයේ කියන එක පුරුදු පුහුණු කරලා තියෙනවා කියලා පේනවා නේද මැඩම්?
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒ සංයමයේ අර ව්‍යංගයේ තුල අර සංයමයේ තියෙනවා. එතකොට අපිට හම්බ වෙනවා දැක්කද අපේ දරුවනේ ව්‍යංගයේ කියන අර්ථ අලංකාරය. ඊළඟට තව තියෙනවා අතිශයෝක්තිය. අතිශයෝක්තිය කියන්නේ පමණ ඉක්මවා කීම, ප්‍රමාණයට වඩා කීම. දැන් අපි රාහුල හාමුදුරුවෝ හරි දක්ෂයි මෙහෙම කියන්න. සැල්ලින් සංදේශීම තව කවියක අපට හම්බ වෙනවා. සිසිවන වුණ ඉඟ සුඟ ගත හැක මිටින. සිසිවන වුණ කමක් නැහැ කියමුකෝ. හඳවල් වගේ මූණු තියෙන කාන්තාවන්
වල ඕන තරම්
ඉන්නවා. හැබැයි මේ ඉඟ සුඟ ගත හැක මිටින. මිටින් අල්ලන්න පුළුවන් තරම් ඉඟටියක් මං හිතන්නේ මේ ලෝක ධාතුවේ කොහේදීවත් අපට මුණගැහෙන්නේ නැහැ. හැබැයි අතිශෝක්තිය පාවිච්චි කරේ ජයවර්ධනපුරේ කාන්තාවන්ගේ ඉඟටිය කොයි තරම් සිහින්ද කියලා කියන්න.
ඔව්, රූමත් බව ප්‍රකාශ කරන්න.
ඔව්, රූමත් බව ප්‍රකාශ කරන්න. එතකොට අපේ කවිය මෙතෙන්දී පාවිච්චි කරන අතිශෝක්තිය මොකද්ද? කොයි තරම් ප්‍රචණ්ඩ රළපෙලක් වුණත් අහස ස්පර්ශ කරන්න පුළුවන්ද? අපේ කවිය කියනවා අහස දක්වා නැගෙනවලු මේ හරියින් යනකොට මේ ප්‍රචණ්ඩ රළපෙල මුහුදේ. එතකොට ඒක අතිශයෝක්තිය. එහෙමනම් දැන් මේකේ හම්බුන අර්ථාලංකාර ටික තමයි ඔය. අපි ඊළඟට බලමු
මේකේ ශබ්දාලංකාර.
මේකේ හම්බෙන ශබ්දාලංකාර. අපි දන්නවා මේ සමුද්‍ර ഘോഷ විරිතට අනුව මේකේ තියෙන්නේ සිව්පද කවි. සිව්පද කවිවල අග බොහෝ විට අපිට හම්බෙන්නේ එලි සමය. මේකෙත් අග එලි සමය තියෙනවා. සූරගඟ අඟන නේ නකාරෙන් අවසන් වෙලා තියෙනවා. අඟන නැගෙන බබලන පෙනෙන මුල
මුලක් තියෙනවා නේද? මුලත් ඔව්. වලඳින
නලබල වලඳින අදහසින් නලබල වෙලලස බල.
එතකොට
වල නල වෙල බල.
ඔව්. ඒ වගේම මැඩම් ලකාරය යොදාගෙන තියෙන දෙවනි පදේ ඉතා අපූර්වට.
අන්න හරි. අපූර්වට යොදා ගන්නවා ලකාරය අනුප්‍රාස කරලා තියෙනවා මේ අවස්ථාවේ ප්‍රචණ්ඩත්වේ නිරූපණය කරන්න. කොයි තරම් කැළඹුණු සිතුවිලිද මේ මුහුද කියන ස්වාමියාට තිබිලා තියෙන්නේ කියලා. එතකොට එලිසමේ ස්ථාන දෙකක රැකීම සහ ලකාරය අනුප්‍රාස කිරීම අපිට මේකෙදි හම්බ වෙන ශබ්දාලංකාර දෙකක්.